කිසිම කෙනෙකුට මේ චෝදනා මේ අහවල් චෝදනාව අහවල් චෝදනාව කියලා ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. නිකම් පොඩි වார்த்தාවක් තියෙනවා. වார்த்தාවේ අන්තිමට දාලා තියෙනවා මේ නම් පහ මේ මේ කට්ටිය රිමන්ඩ් කරන්න ඉල්ලනවා කියලා. ඒ අය ඉදිරිපත් කරා. අපි බලාගෙන ඉන්නවා. අධිකරණයේ සාධාරණ තීන්දුවක් දෙයි කියලා අපි හිතනවා. විශේෂයෙන්ම රාජිත ඇතුළු කණ්ඩායම පෞගිය කාලේ කිව්වනේ රාජපක්ෂවරු දෙන්නෙක් ගන්නවා අනිවාර්යයෙන්ම හතර වෙනිදාට ඉස්සෙල්ලා කියලා. ඉතින් ඒක අද බොහොම සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ කියන්නේ මේක දැන් පොලිසිය කොහෙන්ද දුවන්නේ කියන එක මේ රටේ ජනතාවට පේනවා. මේ තරුණයෝ මම දන්නවා වරදක් කළා නැහැ කියලා. ඔවුන් වරදක් කළා තියෙනවනම් ඒකට දඬුවම් විඳින්න ඕන. මම ඒක බොහොම පැහැදිලි පීක් වශයෙන් කියනවා. හැබැයි වරදක් නොකරපු මිනිසුන්ට මේ නමවත් ගෑවෙන්නේ නැති වෙන මිනිසුන්ට මේ මේ වගේ චෝදනා ඉදිරිපත් කරන එක වැරදි. මගෙන් පාලි ගන්නනේ මේ ඔක්කොම.
ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වෙත් පිළිබඳව කතා බහ කරන අපේකේ කාල සීමාව එහෙමනම් දැන් අපි ආරම්භ කරන්න සූදානම්. මා කලින් සඳහන් කරපු ආකාරයට යෝෂිත රාජපක්ෂ මහතාගේ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම හා සම්බන්ධව තියෙන කතා ප්‍රවෘත්තිය තමයි අපිට ඉහලින්ම වාර්තා වන ප්‍රමුඛයෙන්ම කතා බහ කරන්න තියෙන සිදුවීම. රාජ්‍ය දේපොළ ආයතන භාවිතයේ සහ හෙලිකල නොහැකි මුදල් ප්‍රතිපාදන යොදා ගනිමින් CSA නාලිකාව පවත්වාගෙන යාමේ චෝදනා මත නාවික හමුදා ලොතිනන් යෝෂිත රාජපක්ෂ මහතා මේ ගෙවි ගිය සතියන්තයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ සම්බන්ධව මේ වෙනකොට මතුවෙමින් පවතින යම් යම් මතවාද මතිමතාන්තර පිළිබඳව දේශපාලනික කතාබහ පිළිබඳව අපි එහෙමනම් සාකච්ඡා කරමු. සුපුරුදු ලෙසින් ශ්‍රී ලංකාවේ සිට කාලීන තොරතුරු පිළිබඳව වාර්තා කරන්නට මාධ්‍යවේදී සංජීව එදිරිමහන්න මහතා සූදානමින් සිටින්නේ. සංජීව ඔබට ආයුබෝවන්. දැන් මේ වෙනකොට මේ සිදුවීම වටා කොයි වගේ කතා බහක්ද ගොඩනැගිලා තියෙන්නේ? මොන වගේ ආකල්ප සහ මතිමතාන්තරද පෙළ ගැසෙමින් පවතින්නේ?
ඒක බොහොම පුළුල් සංවාදයක් බවට පත් කළා තියෙනවා දෙලොක්සි. එක් අතකින් රාජපක්ෂවරයෙකු තිරගත කිරීම, මහින්ද රාජපක්ෂට රිදවීම, විපක්ෂයේ මර්ධනය කිරීම, ජනමාධ්‍යයේ මර්ධනය කිරීම වැනි මාතෘකා පාට ඔස්සේ තමයි මේ සිදුවීම සමාජය තුළ විග්‍රහ වෙමින් පවතින්නේ. ඒ සියල් අතරේ සොරුන්දු පරිදි සොරුන්ට දඬුවම් කිරීම කියන මාතෘකාව මේ සමස්ත සංසිද්ධියට වර්තමාන ආණ්ඩුව සහ ඊට සම්බන්ධ බලධාරීන් විසින් මේ වන විට ලබා දෙමින් සිටිනවා. යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට පත්වීම සිද්ධ වන්නේ CSA නාලිකාව සම්බන්ධ කාරණාව පිළිබඳව. යෝෂිත රාජපක්ෂ අමතව මේ මොහොත වන විට CSA නාලිකාවේ නාලිකා ප්‍රධානී ලෙස කටයුතු කරන රොහන් වැලිවිට වර්තමානයේ හිටපු ජනාධිපතිවරයාගේ නිල ප්‍රකාශකවරයා විදිහට නැතිනම් මාධ්‍ය ලේකම්වරයා විදිහට කටයුතු කරනවා. ඒ වගේම නිශාන්ත රණතුංග ඉන්නවා මේ කණ්ඩායමේ. ඊට අමතරව තව අධ්‍යක්ෂවරුන් තිබෙනෙකු මේ අත්අඩංගුවට පත්වීමට ලක් වෙනවා. පොලිස් මූල අපරාධ කොට්ටාශය මගින් තමයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ කරන්නේ. ඒක එක පාරටම කඩිමුඩියේ සිද්ධ වුණු දෙයක් බවට පත්වනවා දෙලොක්ෂි. අපි එහෙම මේ කාරණාව විග්‍රහ කරන්නට සිද්ධ වන්නේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වන්නේ සෙනසුරාදා පෙරවරු 8 මාරක පමණ එදිනම 9:30 පමණ රොහන් වැලිවිත නැත්නම් වර්තමාන සීස් නාලිකා ප්‍රධානියා ඇතුළු කිහිප දෙනෙකුට FCID කැඩවීමක් ලබා දී තිබුණා ප්‍රකාශයක් සටහන් කර ගැනීම වෙනුවෙන් FCID මූලස්ථානය වෙත පැමිණෙන්න කියලා. මීට පෙර අවසා 6 දීපවන මේ කණ්ඩායම FCID එක වෙත කැඳවා තිබුණා. උදේ 9:00 එවැනි කැඳවීමක් තිබේදී තමයි හදිසියෙම ඊට පැය කිහිපයකට පෙරාතුව 8:00 වෙන විට ගෙවල් වලටම ගිහිල්ලා මේ කණ්ඩායම අත්අඩංගුවට පත්වන්නේ. ඒ ඉති අදියෙම වෙන්නක් දුන්නේ කෙසේදයි යන කාරණාව ගැටළු සහගත බව තමයි අවසානයේදී අධිකරණය තුලත් තර්ක බවට පත්වලා තියෙන්නේ. ඊට අමතරව විත්තියේ නීතිඥයා විදිහට කටයුතු කරන ජනාධිපති නීතිඥ ජයන්ත හිරුසිංහ ගොඩනගපු තර්කයක් තමයි සතියේ දවස් 5ක්ම තියෙද්දී ඇයි සෙනසුරාදාම තෝරගත්තේ කියන කාරණාව අධිකරණයට රගෙනීම සිද්ධ වන්නේ තවස 4ට පමණ මේ අධිකරණ කිංගෙන් පසුව රක්ෂිත වර්ණනාගාරගත කිරීමේ තීන්දුව ලබා දෙන්නේ රාත්‍රී 8ක් පහු වුණාට පසුව. යෝෂිත රාජපක්ෂ ඇතුළු කණ්ඩායම දින 14කට රක්ෂිත වර්ණනාගාරගත කිරීමේ සිදුවීම බොහොම උණුසුම් මාතෘකාවක් බවට පත් වෙලා තිබෙනවා. කඩුවෙල අධිකරණය වෙත යෝෂිත රාජපක්ෂ ඇතුළු කණ්ඩායම රගෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශ්‍රීරන්ති රාජපක්ෂ, නාමා රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බෙසිල් රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ සියලු දෙනා මෙතනට ඇවිල්ලා හිටියා. ඊටම ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම්.එස්.ආනේ නික්ම යද්දී මාධ්‍යවේදීන්ට විමසීමකදී සඳහන් කළේ මේ තරුණ දරුවෝ වරදක් කළා නැහැ කියලා තමයි මම විශ්වාස කරන්නේ. හැබැයි මේ අය වරදක් කරලා නම් මම තාප්ප කෙනෙක් විදිහට කියන්නේ මේ අයට දඬුවම් හිමිවිය යුතුයි. නමුත් මම දන්න විදිහට සාමත හිතන විදිහට මේ තරුණ දරුවෝ වරදක් කළා නැහැ කියන තැන තමයි හිටපු ජනාධිපතිවරයා ඉන්නේ. මේ පිළිබඳව දේශපාලන වේදිකාවේ මතුවුණු ඊළඟ අදහස තමයි ජාතික පක්ෂය සුළු ආණ්ඩු පක්ෂයේ දරන මතය ඔන්න අපි පොරොන්දුනා පොරොන්ට වැරදි කරුවන්ට දඬුවම් දෙනවා කියලා කොහොරු ඇල්ලුවද කියලා අපි මෙච්චර කාල ප්‍රශ්න කළා. ඔන්න දැන් අපි ඇල්ලුවා. ඒ තමයි එක්සත් ජාතික පක්ෂය මෙහිදී දරන මතය. එක්සත් ජාතික පක්ෂය දරන මතය කියලා මම මෙතනදී කිව්වේ දිලුක්ෂි ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති එමතුරුන් මේ සිද්ධියෙන් යම්මත් අනකට කම්පාවට පත් ඇති බවක් තමයි නිල සහ නිල නොවන වශයෙන් ආරංචි වෙමින් පවතින අපි දැක්කා. දිලාන් පෙරා වැනි ඇමතිවරුන් මේ සිද්ධියෙන් වැඩි කම්පාවට තමන් නැතුළු කණ්ඩායම් පත්වුණු බවට ප්‍රකාශ කරනවා. නමුත් නීතිය සියලු දෙනාට සමානව ක්‍රියාත්මක විය යුතු බව තමයි දිලාන් පෙරා එම අවස්ථාවේදී සඳහන් කරලා තිබුණේ. තවත් කනින් කොනින් ආරංචි තියෙනවා මේ සිද්ධියට විරෝධය පළ කරමින් ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් එක්කෙනෙක් දෙන්නෙක් සමහර විට ආණ්ඩුව ඇතුලේ ස්වාධීන වන්නට ඉඩ තියෙයි. නැතිනම් අර ඊට පෙර එක අවස්ථාවකදී ජාතික ආණ්ඩුවෙන් ඔබට මතකයි මහින්ද අපාබේවර්ධන සීබී රත්නායක දිලාන් පෙරා පවිත්‍රවන්නි ආරච්චි ඉතිහාදී මෙමෙතිකම් දාලගියට ආවා. පහර විට වෙන්නක් සිදු වන්නට ඉඩ ඇති බවටත් අදහසක් තියෙනවා. ඒ සියල්ලට අමතරව මේක මාධ්‍ය ආයතනයක් වර්ධනය කිරීමක් විදිහටත් විග්‍රහ වෙමින් පවතිනවා. ඔබට මතකයි ඊට දින දෙකකට පෙර ආපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනමාධ්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කළ අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශය පිළිබඳව තාමත් හැමෝම කතා කරමින් ඉන්නවා. ඔහු ලංකාවේ පුවත්පත් ගණනාවක් විද්‍යුත් මාධ්‍ය ආයතන කිහිපයක් නම් කරමින්ම දැඩි විවේචනයක් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළා. ඇඹිලි පිටියේ අර තරුණයාගේ ඝාතනය සම්බන්ධව විග්‍රහයක් ඉදිරිපත් කළ එක්තරා ප්‍රාදේශීය මාධ්‍යවේදිකුගේ නම පවා ග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරමින් ඔහු පිළිබඳව පවා විවේචනයක් ඉදිරිපත් කළා. අගමැතිවරයා වැනි රටේ දෙවැනි පුරවැසියා ඈත ගමක ඉන්න ප්‍රාදේශීය මාධ්‍යවේදී ගැන පවායි මේ තරම් පාර්ලිමේන්තුවේදී කලබල වුණේ කියලා තමයි සමහර ප්‍රශ්න කළේ. ඔවුන්ගේ තර්කය නැත්නම් ඒ මතේ ගොඩනගෙන කණ්ඩායමේ තර්කය තමයි මේ ආණ්ඩුව මාධ්‍ය මර්ධනයක නිරත වෙනවා. ඒ මාධ්‍ය මර්ධනයේ එක් අවස්ථාවක් විදිහටත් ඇතමුන් මේ සියසේ නාලිකාව සම්බන්ධ කාරණාව විග්‍රහ කරමින් ඉන්නවා.
යෝෂිත රාජපක්ෂ පිළිබඳව කතාබහ ඔයාකාරයෙන් උණුසුම් වෙද්දී තවත් මෙවැනි වූ උණුසුම්කාරී සිදුවීමක් පසුගිය සතියේදී සිදු වුණා. බොදුබල සේනා සංවිධානයේ ගලගුඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේව අත්අඩංගුවට ගැනීමත් මේ හා සමානවම උණුසුම් සහගත තත්වයක් උද්ගත වුණා. විශේෂයෙන්ම සංඝයා වහන්සේලාගේ දැඩි විරෝධතා මැදේ අපි ඒ පිළිබඳව ටිකක් කතාබහ කරමු සංජීව. මොකද මේ ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ අත්අඩංගුවට ගැනීම පසුපස තියෙන සිදුවීම වෙනත් එකක් වුණාට නීතිය සැමටම ක්‍රියාත්මක වීම කියන කාරණාව සම්බන්ධයෙන් යෝෂිත සහ ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ කියන දෙදෙනාටම අදාළව ප්‍රකාශනිකුත් වෙමින් පවතිනවා මේ සම්බන්ධව. ඒ නිසා ගලගොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ අත්අඩංගුවට ගැනීම හා සම්බන්ධව පෙළ ගැසෙන කතාබහත් ඒ වගේම අර නීතියේ සාධාරණත්වය පිළිබඳව ඇති වෙන සංකල්පයේ සහ මතවාද පිළිබඳව ටිකක් අපි කතාබහ කරමු සංජීව. මොකද්ද තියෙන තත්ත්වය ලංකාවේ කියලා මේ වෙනකොට?
ඔබ මතු කරන කාරණාව නිවැරදි. ඒ කියන්නේ ඔය දේශප්‍රේමීන් ලෙස මේ දිනවල ආණ්ඩු විරෝධී අරගලයක් ක්‍රියාත්මක කරමින් ඉන්න කණ්ඩායම ගොඩනගන ප්‍රමුඛ තර්කය තමයි මේ දේශප්‍රේමීන්ට ජාතිකවාදී බලවේගයට මේ ආණ්ඩු උපරිමෙන් දඩුවම් කරනවා. ඒ ආණ්ඩුව නියෝජනය කරන අයට ආණ්ඩු හිතවාදීන්ට නැත්නම් ආණ්ඩුව යම් ආකාරයක බයක් දක්වන කණ්ඩායම වෙත එක විදිහකට තමයි නීති ක්‍රියාත්මක කරන්න කියලා. එහිදී උදාහරණ සංසිද්ධි විදිහට සාකච්ඡාවට එනවා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එකමාරක් ඇතුළත අප ලැබීම සිද්ධිය පුද්ගලයෙකු පැහැර ගැනීම වැනි සැලකිය යුතු මට්ටමේ බරපතල චෝදනාවකට. ඒ වගේම එක තැනකදී තර්කයක් මත වෙනවා දිලුක්ෂි චැනල් ෆෝ නාලිකාවේ වැඩසටහන අධ්‍යක්ෂවරයෙක් වෙන කලන් මැක්රේ පහුගිය දවස්වල ලංකාවට ඇවිල්ලා උතුරේ යාපනය සංචාරය කරමින් ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව පුළුල් මතයක් නියෝජනය කරලා තියෙන ප්‍රතිද්ද උත්සව කීපයකදී එහෙම විදේශී මාධ්‍යවේදියෙකුට රටේ ජාතික හමුදාවට චෝදනා කරන්න පවා කතා කරන්න පුළුවන්. ඔවුන් ගැන කිසිම නීතියක් රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නමුත් රට වෙනුවෙන් හනනගෙන හාමුදුරුවරු ඇදගෙන ගිහිල්ලා කිරේ දානවා කියන තර්කය තමයි මෙතනදී මතුවෙන්නේ. මම කැමති මේ සිද්ධියට හේතු වන කාරණාව කෙටියෙන් පැහැදිලි කරන්න. මේ ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම පිළිබඳ කාරණාව එහි නඩු විභාගයේ හෝමාගේ මහේස්ත්‍රාත් රංග දිසානායක ඉදිරියේ තමයි කඳවනු ලැබුවේ පසුගිය සතියේදී. එහිදී මහේස්ත්‍රාත්වරයා රජයේ නීතිඥවරයාගෙන් සහ රහස් පොලිසියෙන් ප්‍රශ්නයක් අහනවා බිරලෝක්ෂි. ප්‍රගීත් එක්නැලිගොඩ මැරිලද මරලද ඔහු මියගිය බවට කිසියම් වූ සාක්ෂියක් දෙනවාද කියලා. එහිදී රජයේ නීතිඥවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පිරිස්ස සහ රහස් පොලිසියට මේ සම්බන්ධ නිශ්චිත උත්තරයක් අධිකරණ හැමෝ අනාවරණය කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මහේස්ත්‍රාත්වරයා යළි ප්‍රශ්න කරනවා. එසේ නම් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය. අපි දන්නවා දණ්ඩ නීති සංග්‍රහයේ 296 කියන්නේ සාවද්ද මනුෂ්‍ය ඝාතනයේ සම්බන්ධ කාරණාව. කොහොමද නිශ්චිතවම මැරිලද මරලද අතුරුදන් වෙලාද කියලා තහවුරු කරගන්න සාක්ෂියක් නැතිනම් මේ බුද්ධි නිලධාරීන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ කොහොමද අධිකරණයට ඉදිරිපත් කරන්නේ? ඒක තමයි මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රශ්න කිරීම. මේකට නිශ්චිත උත්තරයක් ලැබුණේම නැහැ. රජයේ නීතිඥවරයාගෙන් සාරාංශුලසියෙන් ඒ චෝදනාව සම්බන්ධව නිශ්චිත පිළිතුරක් නොලැබීමෙන් පසුව නඩු විභාගයේ ඉදිරියේ කටයුතු සිද්ධ වෙනව. අවසානයේදී සැකකාර හමුදා නිලධාරියන්ට මේ බුද්ධිංශ නිලධාරීන් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන්නට හෝමාගම මහේස්ත්‍රාත්වරයා තීන්දුව කරනවා. මේ තීන්දුවෙන් පසුව මට එක කාරණාවක් කියනව තුනක් මේ නඩු විභාගයේ දැකබලා ගැනීම සඳහා දෙලොක්ෂි සැලකිය යුතු කණ්ඩායමක් එදා අධිකරණ පරිශ්‍රයට අවසර සහිතව පැමිණ සිටියා. ජලගොඩපේ ඥානසාර හාමුදුරුව ඇතුළු වික්ෂු මහත්තය කියප නමකුත් එදා අධිකරණ පරිශ්‍රය අභ්‍යන්තරයේ සුලත පැමිණ සිටිය මේ නඩු විභාගයේ සිදුවන ආකාරය දැක බලා ගැනීම වෙනුවෙන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ තීන්දුව ප්‍රකාශයට පත් කළා. අධිකරණ කටයුතු අවසන් වුණාට අවසන් වෙනවත් සමගම දැනට චෝදනාවට ලක්ව සිටින බුද්ධි නිලධාරීන් බොහොම කිත්ස පහත් කරගෙන ඥානසාර හාමුදුරුව කියන විදිහට කඳුළු පුරවගෙන මේ අධිකරණ භූමියෙන් නැත්නම් අධිකරණ අභ්‍යන්තරයෙන් එළියට යනවා. කණ්ඩායම යන මග වැටී තිබුණේ ඥානසාර හාමුදුරුව වාදිලා හිටපු කොටුවලයි. ඥානසාර හාමුදුරුවන්ට දුක හිතුනලු මේ කණ්ඩායම බොහෝම කම්පාවෙන් ඇස්වල කඳුළු පුරවගෙන මේ විදිහට එළියට යනවා දැක්කහම. ඒ කම්පනය නිසාම එතනදී නැගී සිටි ඥානසාර හාමුදුරුව ප්‍රශ්න කරනවා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ රට ජාතිය බේරගත් මේ රණවිරුවන් අධිකරණයට ගෙනීමෙන් සිද්ධ කළ තියෙන මහා සාධාරණයක්. ඔබතුමාටම මේක තේරෙනවා? ඔබතුමාම ප්‍රශ්න කළා ඒ මෙයා ගෙනාව කියලා. ඔබතුමාටම මේ කාරණාව තේරුණා නම් ගරු විනිසුරුතුමනි, ඇයි මේ අයට අප ලබා දීලා ගෙදර යන්න ඉඩ දෙන්නේ නැති කියලා? එහිදී මහේස්ත්‍රාත්වරයා බොහෝම නිහතමානීවරයක් දිරුක්ෂි දැරුවේ අවසරයි අපේ හඳුන්වන්නේ සමාවෙන්න. මේක තමයි රටේ පවතින නීතිය. මට එකවරම මෙවැනි තීන්දුවකට යන්න බෑ. මම මේ තීන්දුව ප්‍රකාශ කළේ නීතියට අනුකූලව බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා. මහේස්ත්‍රාත්වරයාට ඊට වඩා දැඩි ප්‍රතිචාරයක් පළමුව දක්වන්න තිබුණා. නමුත් ඔහු සංස්කෘතික නිහතමානීත්වයක් ප්‍රකාශ කරනවා මුඛ්‍යමන්ත්‍රී නමක් ඉදිරියේ. ඔහු සමාවෙන්න අපේ හඳුන්වන්නේ කියලා තමයි මේ පැහැදිලි කිරීම කරන්නේ. මේ සිද්ධියෙන් පසුව රජයේ නීතිඥවරයා ඇතුළු කණ්ඩායම ගරු අධිකරණයේ හමුවේ නැවත නැගී සිට ප්‍රකාශ කරනවා මේක අධිකරණයට කළ බරපතල අපහාසයක්. ඒ නිසා උන්වහන්සේ සම්බන්ධව නීති ක්‍රියාත්මක විය යුතුයි කියලා නලතුරු තමයි හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක ගලගොඩ ඥානසාර හාමුදුරුව අත්තරංගොඩ ගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස හෝමාගම මුලස්ථාන පොලිස් අධීක්ෂකවරයාට නියෝග කරේ. ඒ නියෝගය අනුවයි පසුගිය 26 වෙනිදා ඥානසාර හාමුදුරුව අත්තරංගොඩ ගෙන එදිනම අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන්නේ උන්වහන්සේ දින 14කට රක්ෂිත බන්ධනාගාරගත කිරීම සඳහා හෝමාගම මහේස්ත්‍රාත්වරයා තීන්දුව කරනවා. ඒ තීන්දුවෙන් පසුව උන්වහන්සේ අධිකරණ භූමියෙන් රැගෙන යන්නට සූදානම් වන මොහොතේ දැඩි උණුසුමක් නිර්මාණය වුණා. භික්ෂුන් වහන්සේ ඇතුළු විශාල පිරිසක් අධිකරණ භූමියවට රැස් වෙලා හාමුදුරුවන් අපි ගෙනියන්න දෙන්නේ නැහැ කියලා බන්ධනාගාර බස් රථවල රෝද 4 ඉස්සරහා හාමුදුරුවෝ එක පෙළට බිම නිදා ගන්නවා. ඊට අමතරව භික්ෂුන් වහන්සේ 6-7 පෙට්‍රල් බෝතල් අතට අරගෙන උඩ නැගලා කෑ ගහලා කියනවා ඥානසාර හාමුදුරුවන් ගෙනියන්න දෙන්නේ නැහැ. බල හාමුදුරුවන් ගෙනිච්ච අපි ගිනි තියාගෙන මැරෙනවා. අපි මේ රට ජාතිය වෙනුවෙන් පිළිගන්න රටට ආදරේ කණ්ඩායමක් බව තමයි උන්වහන්සේලා බොහොම දැඩි ස්වරයකින් අවධානයෙන් ප්‍රකාශ කළේ. ඒ බැලුම් බැල්මට දේශ ප්‍රේමයක් විදිහට නැතිනම් මේ රට වෙනුවෙන් පළ කරන හැඟීමක් විදිහට ඥානසාර හාමුදුරුවෝ වෙනුවෙන් කරන සහෝදරාත්මක පෙනී සිටීමක් විදිහට ඇතමුන්ට පෙනුනාට ඒ නීති ඉදිරියේ අධිකරණයට අපහාස කිරීමක් විදිහට තමයි විග්‍රහ වුණේ. ඒ අනුව එදින දවසේ CCTV දර්ශන එක්රැස් කිරීමෙන් පසුව ඒ සිද්ධියට සම්බන්ධන පුද්ගලයන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළඹෙන හඳුනා ගැනීමේ පෙරටුවට ඉදිරිපත් කිරීම දක්වා වන කාලය ඒ උදවිය දරක්ෂිත බන්ධනාගාරගත කරන්නට ඊයේ දවසේ ගරු අධිකරණය තීන්දුව කරනු ලැබුවා. ජනසාර හාමුදුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීම උණුසුම් සහගත සිද්ධියක් බවට පත් වෙලා තියෙන මේතේරේව විරෝධතාවන් රැසක් ඉදිරියේදී සංවිධානය වන්නට නියමිත බවටත් ආරංචි ලැබෙමින් පවතිනවා. අර මම පෙර සඳහන් කළ පරිදි ඔවුන් සිද්ධි නම් කරනවා. මේ අයට මෙහෙම වුණා නම්, මෙයාට මෙහෙම සැලකුවා නම්, අරයට මෙහෙම අපදුන්නා නම්, මේ සිද්ධිය ගැන නීතිය නිහඬව හිටියා නම් ඇයි ඥානසාර හාමුදුරුව ගැන මෙහෙම දෙඩි තීන්දුවක් කියලා ඔවුන් ප්‍රශ්න කරමින් ඉන්නවා.
ශ්‍රී ලංකාව තුළ පසුගිය කාලවකවානුවේදී ඇතිවුණු තවත් උණුසුම්ම කතාබහක් තමයි මානව හිමිකම් සහ යුද අපරාධ සම්බන්ධව ශ්‍රී ලංකාවට එල්ල වුණු චෝදනා සම්බන්ධව සිදුවුණු විවිධාකාර ස්වරූපයෙන් මතුවුණු කතාබහ. මේ කතාබහ යළිත් වතාවක් උණුසුම් වුණා පසුගිය සතිය තුළදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා එක්තරා ප්‍රධාන මාධ්‍ය ආයතන දෙකකට ලබා දුන්න සම්මුඛ සාකච්ඡා හරහා සිදු කරපු යම් යම් මතිමතාන්තර ඔස්සේ එකක් තමයි BBC සේවයට ලබා දුන්න සාකච්ඡාවේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළා, අපි හයිබ්‍රිඩ් අධිකරණයක් දෙමුහුණු අධිකරණයක් පිහිටවන්නට කටයුතු කරන්නේ නැහැ, අපිට විදේශීය විනිසුරුවරුන් අනවශ්‍යයි කියලා. ඊට පස්සේ මේ පසුගිය දින කිහිපය තුළදී අල්ජසීරා මාධ්‍ය වෙත තවත් සාකච්ඡාවක් ලබා දෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා, අපිට යුද අපරාධ චෝදනා නැහැ, තියෙන්නේ මානව හිමිකම් කඩවීම සම්බන්ධ චෝදනා පමණයි කියලා. මේක ටිකක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත් වුණා. මොකද ඒ වෙනකන් කිසිම රාජතාන්ත්‍රික බලධරයෙකු ජාත්‍යන්තර මාධ්‍යයට ඍජුව ප්‍රකාශ කළ තිබුණේ නැහැ අපිට යුද අපරාධ චෝදනා නැහැයි කියලා. මේක ඇත්තටම බොහෝ දෙනෙක් දැනගත්තෙත් එදා එහෙම චෝදනාවක් ශ්‍රී ලංකාවට නැහැයි කියලා. මේක ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කරන ලද ඍජු ප්‍රකාශයක්. මේ සම්බන්ධව මේ වෙනකොට ශ්‍රී ලංකාව තුළ දේශපාලනික වශයෙන් කොයි වගේ අදහස් සහ මතවාදද ප්‍රකාශ වෙමින් පවතින්නේ?
මම කැමති ඔබේ ප්‍රශ්න කිරීමේ තියෙන එක වචන ළඟින්ම මේ කතා පටන් ගන්නයි. තමයි මේ ජනාධිපතිවරයාගේ ඍජු ප්‍රකාශයේ කියන වචනේ සැබෑවට මේක ඉතාම ඍජු ප්‍රකාශයක්. මම ඍජු කියනවටත් වඩා ටිකක් ඉස්සරහට යනවා නම් මේක ඉතාම නිර්භීත ප්‍රකාශයක් බවට පත් වෙනවා. ඊට අමතරව මේ පැත්තෙන් ඥානසාර හාමුදුරුව අත්අඩංගුවට පත් වීම ඇතුළු ඒ වගේම දේශපාලන වශයෙන් විරුද්ධවාදී මර්ධනය කිරීම සම්බන්ධව චෝදනා රැසක් දාන්නුවට එරෙහිව ඉදිරිපත් වෙද්දී ඒ ප්‍රමුඛ චෝදනාව ජනාධිපතිවරයා එරෙහිව ඉදිරිපත් වෙද්දී මේ පැත්තෙන් ලකුණු කැපෙනකොට අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා ලකුණක් දාගත්ත ප්‍රකාශය බවට පත්ුනේ දෘෂ්ටි BBC සහ අල්ජසීරා ජාත්‍යන්තර නාලිකාව වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ මේ ප්‍රකාශය. ඔහු මේක කියන්නේ ලෝකෙට ඇහෙන BBC සහ අල්ජසීරා රූපවාහිනී නාලිකාවට. නමුත් ප්‍රශ්නයක් තියෙනවා, අපි ඒකාබද්ධ යෝජනාවක් ඉදිරිපත් කළා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සචිවාරයට ඉදිරිපත් කරන්නේ ඇමරිකන් රෙසලූෂන් එකක් නෙවෙයි, ජොයින්ට් රෙසලූෂන් එකක්, ඒකාබද්ධ යෝජනාවක්. ඒ කියන්නේ අපි ඇමරිකාවයි කරට අතදාගෙන මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ. ඒක අවසානයේ අපි බහුතර ඡන්දයකින් ඒකමතික භාවයක් සහිතව සම්මත වෙනවා. ඒ සම්මත කරන ලද, අපි අත ඔසවන ලද, අප විසින් අත්තන් තබන ලද මේ ප්‍රකාශය, මේ යෝජනාවලිය මම ඔබ අපි දැකලා තියෙනවා. අපි යමු මේකේ 6 වෙනි වගන්තියට. මොකක්ද 6 වෙනි වගන්තිය කියන්නේ? 6 වෙනි වගන්තියේ ඉතාම පැහැදිලිව විජුවල් ලිඛිතව ලියලා තියෙනවා යුද්ධයේ අවසාන කාල සීමාවේ ශ්‍රී ලංකා හමුදාව අතින් යුද අපරාධ සිදුව ඇති බවට තහවුරු වෙලා තිබෙනවා. ඒ සම්බන්ධව ස්වාධීන දේශීය පරීක්ෂණයක් විශ්වාස කරන්න අපහසුයි. ඒ නිසා සදා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යයි. අනෙතර තමයි මේ හයිබ්‍රිඩ් අධිකරණය මත සංකල්පයේ ඉන්නේ. අපි හයිබ්‍රිඩ් අධිකරණයක් ගැන අදහසක් මීට පෙර ලංකාව සම්බන්ධව අහලා තිබුණේ නැහැ. ඒක හයිබ්‍රිඩ් වන්නේ දේශීය නියෝජිතයන් සහ විදේශීය නියෝජිතයන්ගේ සහභාගීත්වය සිද්ධ වෙලා ඒ පැත්තනේ මේ පැත්තනේ දෙපැත්තෙන් නිසා තමයි මේක හයිබ්‍රිඩ් වෙන්නේ. ඒ පාර්ශ්වයේ ඒකාබද්ධ භාවයේ විසින් හයිබ්‍රිඩ් සංකල්පය නිර්මාණය කරනවා. කොහොමද මේක හයිබ්‍රිඩ් වෙන්නේ? විදේශීය විනිසුරුවරු, විදේශීය නීතිඥවරු, විදේශීය අභිචෝදකින් මේ සියලු දෙනාට සහභාගීවන්ට අවසර තියෙනවා. මේක දෙනුක්ෂි ආණ්ඩු විරෝධීන්ගේ උපකල්පනයක්වත්, දේශප්‍රේමීන්ගේ මවා ගන්නා ලද සංකල්පයක්වත්, ආණ්ඩුවට එරෙහිව අදහසක් නිර්මාණය කරන්න කවුරුන් හෝ හදපු ගොතපු කතාවක්වත් නෙවෙයි. ජාත්‍යන්තර ලියවිල්ල කහවෙන වගන්තිය අපි මේ කතා කරන්නේ. එහෙනම් මේ වගන්තිය අපි අත්සන් කළා, අපි එකඟ වෙලා අපි ඒ සඳහා සහය දීලා තියෙද්දි කොහොමද ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ ජාත්‍යන්තර සම්බන්ධයක් මේ සම්බන්ධව සිද්ධ වෙන්නේ නැහැ කියලා? ඒ අතින් බලුවත් ඇත්තකම මේක නිර්භීත ප්‍රකාශයක් බවට පත් වෙනවා. නමුත් මේ ප්‍රායෝගික භාවය පිළිබඳව අවසානයේදී ලොකු ගැටලුවක් මතුවෙලා තියෙනවා. මේ සිද්ධිය පිළිබඳව අපි දැක්කා තියෙන්නේ සංවිධානයේ කොළ බැරති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රතිචාර දක්වන ඒවි සුමන්ත රන්වංශීවර කියනවා අපි ජාත්‍යන්තරයට කොරොන්දුවක් දීලා තියෙනවා. යුද්ධ අපරාධ සම්බන්ධව ජාත්‍යන්තර පරීක්ෂණ කරනවායි කියලා. ඒ ජාත්‍යන්තර කොරොන්දුව කඩ කරන්න අපිට කිසිසේත්ම හැකියාවක් නැහැ. අනිවාර්යෙන් අපි මේ සඳහාවන ජාත්‍යන්තර පරීක්ෂණයට යා යුතුයි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවා මේ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පසුව එක අවස්ථාවකදී උත්සවයකදී ප්‍රකාශ කළ තිබුණ අපේ ජාත්‍යන්තරව මේ සඳහා පරීක්ෂණයකට එකඟතාවය පළ කරලා තියෙන්නේ කියලා. ඉතින් කොහොමද අර ඒකාබද්ධ යෝජනාවේ හයවෙනි වගන්තියයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බීබීසීට සහ අල් ජසීරා රූපවාහිනියට කළ ප්‍රකාශයේ සමාන වෙන්නේ? මේ දෙකෙන් සත්‍ය වී හැකි එකයි දැනට සත්‍ය වී හැකියයි ඔබට මට අපිට උපකල්පනය කළ හැකි තැන වාචික ප්‍රකාශයකටත් වඩා අර යෝජනාවලියේ තියෙන ලිඛිත හයවෙනි වගන්තිය.
සංජීව, එතෙක්ම මේ මාසේ 5 වෙනිදා මානව හිමිකම් මහකොමසාරිස් සයිද්‍රා දල් හුසේන් ශ්‍රී ලංකාවට පැමිණීමටත් නියමිතයි. දැනට වාර්තාවන තොරතුරු වලට අනුව අපිට ඇහෙන්නේ ඔය හයිබ්‍රිඩ් අධිකරණය හා සම්බන්ධව විදේශ විනිසුරුවරුන් සහභාගී කරවා ගැනීම හා සම්බන්ධව මේ වෙනකොට ඔය තියෙන ගැටලුව. ඇතමුන් කියනවා මේක කළ යුතුයි කියලා. දැන් ඔබ සඳහන් කරපු ආකාරයට ලියවිල්ලේ ආකාරයෙන් සඳහනක් තියෙනවා. නමුත් රටේ විවිධ දේශපාලන චරිත ඒ සම්බන්ධව ඕ කියනවා නෑ කියනවා. මේ තියෙන ගැටලුකාරී තත්වයට හරි විසඳුමක් ලබා ගැනීම උදෙසා තමයි මානව හිමිකම් කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට එන්නේ කියලා. ඇත්තටම මොකද්ද මේ සම්බන්ධව මේ වෙනකොට වාර්තා වෙන අලුත්ම තොරතුරු?
ඒක තමයි දිනුක්ෂ අපිට ඊළඟට බලාපොරොත්තු වෙන්න තියෙන තැන. දැන් ජනාධිපතිවරයා මොන කියනවනේ අනිවාර්යෙන් හුසෙන් කුමාරයා නැතිනම් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා මේ මුණ ගැහෙන අවස්ථාවේදී ජනාධිපතිවරයා කියනවා නම් අපි එකඟ නැහැ අර 6 වෙනි වගන්තියට. අපිට ඌමනයි 6 වෙනි වගන්තිය ඉලක්ක කරගන්න නැතිනම් ජාත්‍යන්තර පරීක්ෂණයකට විදේශීය විනිසුරුවරුන්ගේ සහභාගීත්වයකට අපි කිසිසේත් එකඟ නැහැ. ඒ කියන්නේ පහුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා දිගින් දිගටම දරපු දැඩි ස්ථාවරයක් තියෙනවානේ. කිසිසේත්ම ජාත්‍යන්තර වැඩිහිටියෙකුට ඉඩ නැහැ. දෙක ස්වාධීන යාන්ත්‍රණයක් තුළ අපි විසඳ ගන්නම්. අපි එල්.එල්.ආර්.සී. යෝජනාවලියට අනුව මේ වැඩේ කරගන්නම්. එහෙම ස්ථාවරයක් ඍජුව සීර්දාල් හුසේන් කුමාරයා හමුවේ ප්‍රකාශ කරනවා නම් මේක ප්‍රායෝගික සත්‍යවාදී දිගුව වෙත අපට යන්නට පුළුවන්.
සංජීව, හැබැයි දැන් ඔබ සඳහන් කළානේ හිටපු ජනාධිපතිවරයා දරපු මතය. නමුත් හිටපු ජනාධිපතිවරයා පවා විදේශ මැදිහත්වීම් සිදු කරගත්ත ඇතැම් අවස්ථාවලදී, විශේෂයෙන්ම ඩෙස්මන් සිල්වා වගේ පුද්ගලයින් අන්තර්ජාතිකව සම්බන්ධ කරගත්ත මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම සඳහා.
ඔය එතන තියෙන දෙලොස් මායකයි ඔබට මතකයි මම එල්.එල්.ආර්.සී. යෝජනාවලිය කියන තැනට ආවා. එල්.එල්.ආර්.සී. යෝජනාවලිය තමයි ස්වදේශික යන්ත්‍රණය. ඔවුන් විනිසුරුවරු නෙවෙයි, ඔවුන් නිරීක්ෂකින් පමණයි. ඔවුන්ට තීන්දු ගන්න ඔවුන්ට වැඩි බලපෑම් කරන්න බෑ. නිරීක්ෂකයෙක් විදිහට ඔසකේ මත ඉදිරිපත් කරන්න පුළුවන්. මේක අර විදේශීය සහභාගීත්වය සිද්ධ වන්නේ විදේශී විනිසුරුවරුන් අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ වුණාම. නිරීක්ෂකයෙකු විදිහට වන කාර්යභාරයයි මේ අලුත් යෝජනාවේ තියෙන විදේශීය මැදිහත්වීම අතර තියෙන වෙනස අන්න එතනයි. අපි කතා කරමින් ඉන්නවා සීද්ධාල් හුසේන් කුමාරයාගේ පැමිණීම ගැන. දැන් අර ආණ්ඩු විරෝධී කණ්ඩායම පිළිබඳ ධර්ම මතය තමයි මේ පහුගිය දවස්වල සිද්ධ වෙන දේවල් කුමාරයා සන්තෝෂ කරන්න තමයි සිද්ධවන්නේ කියලා. යහපාලනය පසුගිය ආණ්ඩුවේ හොරුන් නැල්ලුවා කියන කාරණාව මේ හුසේන් කුමාරයාට පෙන්වන්න තමයි ආණ්ඩුව මෙහෙම කරන්නේ කියලා. හදිස්සි ආණ්ඩුව ලහි ව්‍යවස්ථාවක් සම්පාදනය කරමින් ඉන්නේ ජාත්‍යන්තරයේ බලාපොරොත්තු වෙන ෆෙඩරල් රාජ්‍ය නිර්මාණය කිරීමට ඔන්නසෝර අපි දැන් වැඩේ පටන් ගන්න තියෙන්නේ. අපි කියපු දේ කළා කියන කාරණාව තහවුරු කරන්න ආණ්ඩුව මහත්සිරිමින් ඉන්නවා කියලා තමයි විපක්ෂ ආණ්ඩු විරෝධී කණ්ඩායම විසින් චෝදනා කරමින් ඉන්නේ. මේ අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාව පිළිබඳව ආණ්ඩුවට පහුගිය ජනාධිපතිවරණයේදී උදව් කළ කණ්ඩායම් පවා ලොකු විවේචනයක් ඉදිරිපත් කරනවා. අපිට පේනවා ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධ දැඩි විවේචනයකින්ව ගිය සතියේ මම දැක්කා හිටපු ජයවිනායක සෝම සමරසිංහ ඔහුගේ පක්ෂයේ විදියට ප්‍රවෘත්ති සාකච්ඡාවක් කරනවා කියනවා. මේ ව්‍යවස්ථාව හදන්නේ ජාත්‍යන්තරයේ සන්තෝෂ කරවන්න, ජාත්‍යන්තර සන්තෝෂ කරවල ඒ අයගේ ආයෝජන රටට අරගෙන ඇවිල්ලා රටේ ආර්ථික සංවර්ධනය කරගන්න තමයි ඩයස්පෝරාවේ සල්ලි පවා මෙහෙට ගේන්න තමයි මේ අය මෙහෙම කරන්නේ කියලා සෙයිත් අල් හුසේන් කුමාරයාගේ සම්ප්‍රාප්තිය සම්බන්ධ වැනි අදහසක් කියනවා. අපිට මතකයි මීට පෙර නවනීතන් පිල්ලගේ ශ්‍රී ලංකා සංචාරය ගැන දිලුක්ෂ අපි බොහොම පුළුල් සාකච්ඡාවක් කළා අවස්ථා කිහිපයකදී. ඊට පස්සේ නවනීතන් පිල්ලා නවනීතන් පිල්ලට විවාහ යෝජනාවක් එමත් කළා මතකනේ සංචාරය තරතුර.
අපි
බලමු සෙයිද් හුසෙන් කුමාරය සම්බන්ධව අපේ දේශපාලඥ කොටෙක් දුරට සකී වෘත්තීය භාවය සහ රාජතාන්ත්‍රික භාවය ප්‍රකට කරයිද, රාජතාන්ත්‍රික භාවයේ නිහාගිය ප්‍රතිචාරයන් එක්ක එතමුන් හැසිරෙයිද, මේ සියල්ල අපිට ඉදිරියේදී නිරීක්ෂණය කරන්න පුළුවන්.
එහෙමනම් සංජීව, මේ සිදුවෙමින් පවතින සියලුම ක්‍රියාදාමයන් පිළිබඳව අපි සමාලෝචනය කරද්දී දැන් මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව මා විමසා බලන්න කැමති ශ්‍රී ලංකාව තුළ මේ ඇතිවෙමින් තියෙන සිදුවීමුත් එක්ක ඉදිරි පළාත් පාලන මැතිවරණයට කොයි ආකාරයේ බලපෑමක් ඇති කරාවිද වත්මන් ආණ්ඩුවට? මොන වගේ තත්ත්වයක්ද නිර්මාණය වෙමින් පවතින්නේ ශ්‍රී ලංකාව තුළ?
ජනාධිපති නැතිනම් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන්ගේ විරෝධය තවදුරටත් වැඩි වෙනවා. එක පැත්තකින් යෝෂිත සම්බන්ධ කාරණාව, අනෙක් පැත්තෙන් ඒ බලවේගය නියෝජනය කරන කණ්ඩායම ජනසර හමුදුරුව අතරමුර පත්වීමේ සිද්ධියත් මේකට වැඳා ගන්නවා. එතකොට අලුත් පක්ෂයක් නිර්මාණය වීම පිළිබඳ මාතෘකාව පැවති වේගයට වඩා වැඩි වේගයකින් ඉස්සරහට එනවා. පක්ෂයක් හදන එක අනන්තරීය පාපකරණයක් විදිහට පවා හිතමින් ඉන්න කණ්ඩායම විශ්වාස කරන්න පටන් ගන්නවා නෑ ශ්‍රී ලංකාවක කඩලා දැන් නම් අලුත් එකක් හදාගත්තට කමක් නෑ කියලා. මෙහෙම අධ්‍යයනව නම් ඇයි අපි මේක අස්සරින් නම් ඉන්නේ කියන තැන ඉඳලානේ උන් තර්ක කරන්නේ. මම කියන්නේ සරල වහරෙන් කියනවා නම් ඒක තමයි තර්කේ. එතකොට අලුත් පක්ෂයක් නිර්මාණය කිරීමේ සංකල්පය තවදුරටත් වේගවත් වෙනවා. නමුත් හැමෝම අහනවා කවද පක්ෂ හදන්නේ කියලා. මම ගිය සතියේ කිව්වේ අපිට පේන විදිහට සිද්ධවන්නේ මෙන්න මේකයි. පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කරන්නේ අද රෑද ඇතුළේ අලුත් පක්ෂයේ ප්‍රකාශයට පත් වී.
එතකොට සංජීවර, ගිය සතියේදී අපි කතා බහ කරපු කතාව නැවතත් මම මතක් කරන්න කැමති. ඔය ගොඩනැගෙමින් පවතින අලුත් පක්ෂයේ නායකත්වයේ පිළිබඳව යම් කිසි වූ ඉඟියක් තියෙනවද මේ සතියේ වෙද්දී? මොකද අපි ගිය සතියේ කතා බහ කළා හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ මේ සඳහා නම් කෙරෙන්නට බොහෝ දුරට ඉඩකඩක් තියෙනවා කියලා.
ගෝඨාභය රාජපක්ෂ කියනවා නායකයා මම නම් නෙවෙයි කියලා. විසිල් රාජපක්ෂත් කියනවා නායකයා කවුද කියලා නම් මම දන්නේ නැහැ. නමුත් වැඩේ සිද්ධ වෙමින් තියෙනවා කියලා. මහින්ද රාජපක්ෂ තාම කියන්නේ කවුද පක්ෂකටනේ මම හොඳ ශ්‍රී ලංකාකාරයෙක් කියලා. නමුත් හැදෙන පක්ෂයේ රාජපක්ෂ වරුන්ගේ ආශිර්වාදයේ තියෙන නිසාම අලුත්ම අදහස නිර්මාණය වන්නේ සාතකේ නායකත්වයෙන් නෙවෙයි කියලා. සාතකේ නායකත්වයේ සංකේතය රාජපක්ෂ වරුන්ගේ නායකත්වය.
හොඳයි, ඊට පස්සේ වාර්තා වෙනවා අභාව ප්‍රාප්ත MKDS ගුණවර්ධන මහතාගෙන් හිස්සුණු ජාතික ලයිස්තු මන්ත්‍රී දුරේ සඳහා මේ වෙනකොට නම් කීපයක් යෝජනා වෙමින් පවතිනවා කියලා සරත් ෆොන්සේකාගේ නම් පිළිබඳව ටිකක් වැඩිපුර කතා බහ වෙනවත් අපිට හැවුණා මාද්දෙන්. මොනවද මේ සම්බන්ධව තියෙන තොරතුරු සංජීව?
මේදී අදහස් කිහිපයක් තුන එකක් තමයි මේ චතුර සේනාවත්ගේ පක්ෂයේ ප්‍රජාව නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියලා තිබුණා. චතුර සේනාවත්ගේ මේ ඇමතිකම පවා හිමි වී තිබව තමයි මේ පක්ෂය විසින් කඳවර ලද ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පක්ෂයේ ප්‍රධානීකු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ. ඒ තරකෙ එන්න මෙහෙම ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයට UNP එක්ක එකඟතාවයක් ලිඛිත එකඟතාවයක් තිබිලා තියෙනවා පහුගිය මහජන්දේ සම්බන්ධව ඔවුන්ගේ පක්ෂයට ජාතික ලයිසු මන්ත්‍රී දුර දෙකක් හිමි කියලා. ඒ මන්ත්‍රී දුර දෙක හිමිවන්නේ ආචාර්ය ජයන්තති වික්‍රමරත්න සහ MKDS ගුණවර්ධනට. ජයන්තති වික්‍රමරත්න මන්ත්‍රී දුරේ ඉන්නවා. MKDS ගුණවර්ධන ආදිසිය බහප්‍රාප්ත වෙනවා. මන්ත්‍රී දුරේ පුරප්පාඩු වෙනවා. ඒ පුරප්පාඩු අයිතිය ප්‍රජාව සතුවන බව තමයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික ව්‍යාපාරයේ සඳහන් කරන්නේ. නමුත් ඒකේ විදිහට වෙන පාටක් නැහැ. දැන් MNP තමන්ගේ කෙනෙක් මේ සදානම් කරන්න සූදානමකින් ඉන්නවා කියලා තමයි ආරංචි තියෙන්නේ. නම් කීපයක් වෙනවා. අසත් තාලි, ප්‍රශාන්ත කුරේ, ඒ වගේම බොහොම පරිණත චරිතයක් ඉමිතියස් බාකිල් මාකර්. මේ චරිත කිහිපෙම සාකච්ඡාවට ලක් වුණා. රෝසි සේනානායකගේ නම කියවුණා. දැන් අලුත්ම නම බවට පත් වෙනවා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා. සරපොන්සේක තමන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ විසුරුවලා UNP සමාජිකත්වයේ අරගෙන මෙතනින් ඉස්සරහට තමන්ගේ කණ්ඩායමත් එක්ක අලිය ලකුණෙන් කොළපාටින් දේශපාලනය කරන්න සූදානම් බව තමයි දැන් ඔහුගේ පැත්තෙන් ප්‍රකාශයට පත් වෙමින් තියෙන්නේ. හැබැයි ප්‍රශ්නයක් කරනවා දෙදුච්චි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ බොහොම දැඩි රිලීස් ආවරක හිටියා සම්ලිල්ලලා පරදිච්චයට UNP ජාතික ලේසු මන්ත්‍රිකම් ලැබෙන්නේ නැහැ කියලා. ඕසි සේනානායකට පවා හරහත හිටියේ මේ කාරණාව. ඔහුට හරහත හිටපු මේ අදහස ෆොන්සේකාට අනිවාර්යෙන් හරහත ඉන්නවා. මොකද ෆොන්සේකා ඔහුගේ ඡන්දෙදි ඡන්දෙ ඉල්ලලා ඇරඹිලා තමයි දැන් ගෙදර ඉන්නේ. ක්‍රෝචිත දෙන්න බැයි නම් පරදිච්ච නිසා පොන්තේකට කොහොමද දෙන්නේ කියලා ප්‍රශ්නයක් එනවා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහට 100 මත ඉවරස් කරගන්න වෙනවා. නැතිනම් එහිදී නමශීලී භාවයක් පළකලේ නැතිනම් පරපොන්තේකට මේ මන්ත්‍රීගුලේ ඉන්නවන්නට විදියක් නැහැ.
දැනට වාර්තා වෙන තොරතුරු වලට අනුව ලැබෙන සතියේ අපේ කතා බහ තවත් හොඳට මොනුසුම් වේවි කියන ඉඟි අපට පළ වෙනවා. බම ස්තුති සංජීව සුපුරුදු ස්තුතිය පළ කරමින් අපි ඔබට සමු දෙනවා ලැබෙන සතියේ සඳදා හමු වෙන තෙක්. අයිබෝවන්.
අයිබෝවන් දලුක්ෂි ලැබෙන සතියේ ලංකාවේ දේශපාලනයේ ආරත බහැල කරන අරගල වල මොනුසුමක් වාර්තා වෙන දින ඉද බොහොම වැඩි. සමහර විට ඒ සම්බන්ධව අපිට යම් යම් තොරතුරු ලැබෙන සතියේ කතා කරන්න හැකියාව වෙයි.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වෙයි. සිංහල වැඩසටහනට සවන් දීමට ආකාර කිහිපයකින් පුළුවන්. ගුවන්විදුලිය ඩිජිටල් රූපවාහිනියේ 38 නාලිකාව අන්තර්ජාලය හෝ SBS රේඩියෝ ඇප් මගින් සිංහල වැඩසටහනට සවන් දෙන්න පුළුවන්. SBS සිංහල වැඩසටහන සමස්ත ඕස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය.